ඊළඟට ගරු සමන්ප්‍රිය හේරත් මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා.
ඉදිරි ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම බෞද්ධයෝ විදිහට අපි දන්නවා ආරෝග්‍ය පරමාලාභා සන්තුෂ්ටි පරමන්දන. අපි අද මම හිතනවා කතා කරන්න විශාල අභියෝගයන් රාශියක් තියෙද්දි ඒ වගේම මේ විෂය බාර වෙන්නේ මේ රටේ වෛද්‍යවරයෙක්. ඒක ඉතාමත් මම හිතන සාධනීය ලක්ෂණයක්. ඒ වගේම සීතාරම්පොළඹ මැතිණියත් වෛද්‍යවරියක්. ඒ වගේම අපේ දේශීය වෛද්‍ය යාංශය නියෝජනය කරන අපේ අමාත්‍යතුමා සිසිර ජයකුඩි මැතිතුමාත් ඉතාමත් අවබෝධයෙන් මහා ප්‍රඥාවක් විදිහට මේ ඒ තමන්ගේ වපසරිය තුළ ක්‍රියාත්මක වන කෙනෙක්. ඉතින් ඇත්තටම අද සෞඛ්‍ය කියන්නේ මේ රටේ අපි දන්නවා මේ ලෝකෙම නිදහස් සෞඛ්‍ය ක්‍රියාත්මක කරන රටක් අපේ රට. ඒ වගේ මේ සඳහා විශාල පිරිවැයක් දරනවා. අපි දන්නවා අයවැයෙන් ඩොලර් අයවැයෙන් බිලියන 410ක් වෙන් වෙලා තියෙනවා. බිලියන 60ක් මම හිතන්නේ සේවාවන් සඳහා වෙන් වෙලා තියෙනවා මම දැකපු ආකාරයට. ඉතින් ඒ වගේම මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනේ අපි විශේෂයෙන්ම මේකේ දෙවිවරුත් ඉන්නවා මේකේ යක්ෂයෙක් ඉන්නවා. ඒකත් කියන්න ඕනේ. අද ඉතාමත්ම දක්ෂ පෙළේකම්වරයෙක් ඉන්නවා අපේ මහීපාල මැතිතුමා වෛද්‍ය. ඒ වගේම අපේ අසේල ડોක්ටර් අසේල අපේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඒ වගේම අනිකුත් රාජ්‍ය නිලධාරි. ඒ වගේ හොඳ නිලධාරීන් ඉදදී යක්ෂයෙක් මේකේ වැඩ කටයුතු කරනවා කියන එක කියන්න ඕනේ. අද ලංකාදීප පත්තරේ මුල්පුටුවේ තියෙන පිළිකා එන්නත් වලින් කෝටි 11ක් ගරලා කියලා. ඉතින් ඒ වෙනින්දා මම හිතනවා අද මේ වගේ පුද්ගලයෙක් ඉන්නවා. කොහේ හරි බහුජාතික සමාගම් වල අතකොළු බාට පත් වෙච්ච අහිංසක ලෙඩ්ඩුන්ගේ ජීවිත බෙල්ලට දීලා තමන්ගේ සාක්කු පුරව ගන්න ඒ වගේ යක්ෂොත් මේ ශේෂ්ත්‍රය තුල ඉන්නවා. ඉතින් ඒක ඉතාමත්ම කනගාටුවෙන් ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම අපි දන්නවා දැන් මේකේ තියෙන ආකාරයට ආයිසොලේබේට් බයෝටෙක් ෆාර්මාගෙන් සමාගම විශේෂයෙන්ම මේ සමාගමට පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන රිටොක්සින් නැමැති ප්‍රමිතියෙන්තර ප්‍රතිදේහ එන්නත් ආනයන කර රුපියල් 10,70,00,000ක් මුදලක් වංචා කර ඇති බව හෙළිවී තියෙනවා. ඒ වගේම අදාළ රුපියල් කෝටි 1කට ආසන්න මුදල සමාගම උදාහරණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා ඔහුගේ අත්අකුරින් ටෙන්ඩර් පද්ධතිකාවේ පෞද්ගලිකව සටහක් යොදා ඇතයි කියලා මේක සඳහන් වෙනවා. ඉතින් මං හිතනවා මෙන්න මේ අය නිසා තමයි මේ ශේෂ්ත්‍රයේ අපි දේශපාලන විදිහට ගුටි කන්නේ. ඒ වගේම අර වැඩක් කරන රාජ්‍ය නිලධාරීන් ගුටි කන්නේ මෙන්න මේ වගේ යක්ෂයෝ හින්දා කියන එක මේ අවස්ථාවේ කනගාටුවෙන් ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම ගරු සභාපතිතුමනි අපි සඳහන් කරන්න ඕනේ අද ඇත්තරම ලෝක වසංගත තත්ත්වයත් එක්ක විශාල වෛද්‍යවරුන් සංඛ්‍යාව කෙවෙනින් කැප වුණා. අපි ඒක තාමත් කෘතවේදීව සිහිපත් කරන්න ඕනේ. රෝහල්වල හිටපු සියලුම වෛද්‍යවරුන් විශේෂඥ වෛද්‍යවරුන් මේ රටේ ජනතාවගේ ජීවිත බේරගන්න විශාල සේවාවක් කැපකිරීමක් කරා. ඒ වගේම අද මේ දවසවන විට අපි දන්නවා දැන් වෛද්‍යවරුන් රට හැරලා යනවා. ඒ වගේම දැන් අතරම වෛද්‍යවරයෙක් නිර්මාණය කරන්න අපේ රටේ මේ රටේ දුක් විඳින ජනතාව අපි සියලු දෙනා සමස්ත ජනතාව විශාල පිරිවැයක් දරනවා. එතකොට එයාට වාක්‍යයක්ත් තියෙනවා. ඒ වගේම යම්සි වාක්‍යයක් මම හිතන්නේ අපිත් අරගෙන දැන් වෛද්‍යවරයෙක් වුණාම අපි සාමාන්‍ය මිනිහෙක් විදිහට මම හිතන්නේ මේ සමාජය තුළ හැසිරෙන්න බෑ. එහෙම පරිසරයක් අපේ රට තුන නිර්මාණය වෙලා තියෙනවා. තාමත් ඒක තියෙන්නේ ආකාරය. වෛද්‍යවරයා දැන් වෛද්‍යවරු ඇතර මම දන්නා මේ දවස්වල බස් එකේ යන වෛද්‍යවරු ඉන්නවා. ඒක එතුමාලට ගෞරවයක් විදිහට සිහිපත් කරන්න ඕනේ. දැන් වාහන එතුමාලට නැහැ. එහෙනම් බස් එකේ ගිහිල්ලත් ඒ සේවාව ඇතර මේ ආකාරයෙන් සපේනවා. ඉතින් අපිට අවශ්‍ය ගරු ඇමතුමනි මම හිතන්නේ අවශ්‍ය පහසුකම් ටික අපි ලබා දෙන්න අවශ්‍යයි. ඒ වගේම අපි දන්නවා වෛද්‍යවරයෙක් විදිහට කරන සේවාවන් තුර සමාජය තාමත්ම අඩු වැටුපක් ලබනවා. ඉතින් ඔහුට හොඳ වැටුප් තරයක අපි තියන්න අවශ්‍යයි. ඉතින් ඒ ගැන මම හිතන්නේ මේ කාල සීමාව තුළ අපි කතා කරනවා නෙමෙයි. නමුත් අපි ඒ තැනට අපි යන්න අවශ්‍යයි කියන කාරණය මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම මම මේ අවස්ථාවක් කරගන්නවා පහුගිය කාලවකවානුවේ බඳවගත්ත ඩෙංගු මර්ධනය සඳහා සේවකයි. අදත් ඒ සේවකින්ගේ සේවාව තාම ඉස්තිරි කරලා නැහැ ගරු අමාත්‍යතුමනි. විශාල කැපකිරීමක් කරනවා. අපි මොන ආණ්ඩුවෙන් බඳවගත්තත් කවුරු ඒ සේවයට බඳවගත්තත් අද උන්ට යම් අසාධාරණයක් වෙලා තියෙනවා. එහෙනම් ඒ අසාධාරණය වෙනුවෙන් ඔවුන්ගේ සේවය ඉස්තිරි කර ගැනීම සඳහා අවශ්‍ය දායකත්වය සපයන්න කියන එකත් මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඉතින් මම විශේෂයෙන්ම අද මේ රටේ ආයු අපේක්ෂාව ඒ වගේම උපත් මරණ අනුපාතය අඩු කරගන්න මේ වෛද්‍යවරු විශාල කැපකිරීමක් කරලා තියෙනවා. ඉතින් අපි ඒක ඉතාමත්ම කෘතවේදීව සිහිපත් කරන්න ඕන. ඒ වගේම මට කාල වේලා නැති හින්දා විශේෂයෙන්ම අපි සිහිපත් කරන්න ඕන අද ආයුර්වේදයේ සහ දේශීය වෛද්‍ය ක්‍රමයේ මගේ මේ දෙකේ අතර ගැටීමක් තියෙනවා. ඒ හින්දා ගැටීම ගැන මම හිතන්නේ අපි අවධානය යොමු කරන්න ඕනේ. අපි ඉස්සර අහලා තියෙනවා අපේ ගමේ ඉන්න වෙද මහත්තයාට අපි සත අලුක් කාලක් අරන් ගියාම බුලත් අතේ තියලා ඒකේ මුදල බැලුවේ නැහැ. ඒ ලෙඩට අවශ්‍ය බෙහෙත් ටික ලබා දුන්නා. ඒ වගේම මේ ලෙඩත් එක්ක ඉන්න සියලු දෙනා කණ්ඩ බොණ්ඩු දුන්නා. අද කරන්න බෑ ඒදී. අද තියෙන ආර්ථික මට්ටමත් එක්ක ගමේ ඉන්න වෙද මහත්තයාට ඒ වැඩේ කරන්න බෑ. එතකොට අද ඇත්තටම මේ වෛද්‍ය ක්‍රමය නිර්මාණය වෙන්නේ කර සභාපතිතුමනි අපි දන්නා ලෝකේ ඉන්න සාර්ථකම පුද්ගලය බිහි වෙන්න ඔවුන්ගේ ජානමය ලක්ෂණත් බලපාන. ඒක අපිට දැන් මේ සමාජය තුලත් අපිට දකිද්දි හොඳ නාට්‍ය හොඳ නැටුම්කාරයෙක් එයා නාට්‍යකරුවෙක් හොඳ සංගීතවේදියෙක් බිහි වෙන්න ඔවුන්ගේ පෞල් පසුබිම් බලපාලා තියෙනවා. ඉතින් ඒ අනුව තමයි පාරම්පරික වෛද්‍යවරුන්ගේ බිහිවීමත් සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මම මේ අවස්ථාවේ සිහිපත් කරන 1815 අපි මේ රටේ සුද්ධන්ට යටත් වුණාට පස්සේ අපේ තිබිච්ච විශාල ඥාන කන්දරාවක් ඔවුන්ගේ රටවලට අරන් ගියා. ඉතින් මම දැක්ක ඇමතුමා කියලා තියෙන මේ පත්‍රිකාව තුල ඒ සියලු පුස්කොළ පොත් නැවත ලබා ගැනීම සඳහා අපි සිසු ජයකොඩි ඇමතුමා කටයුතු කරනවා කියලා තිබ්බා. ඒක ඉතාමත් හොඳ සාධනීය ලක්ෂණයක්. ඒ වගේම අපි සිහිපත් කරන්න ඕනේ වර්තමානයේ දැන් අපි දන්නවා පහුගිය වෙලාවේ කොරෝනා වසංගතය හැදිච්ච වෙලාවේ අපි දුන් ටික ඇල්ලුවා. ඈ ඒ වගේම මම හිතන්නේ අපි බටහිර වෛද්‍යවරුන් පවා එක නිර්දේශ කරා. එහෙනම් මේක අපිට පැත්තකට දාන්න බෑ. මේ වෛද්‍ය ක්‍රමය අද නවීන විද්‍යාවට පවා මම හිතන්නේ හොයාගන්න බැරි දේවල් ඉස්සර කරලා තියෙනවා අපි. දැන් අනුරාධපුරේ අපි සල්ල දැන් මේ සල්ල වෛද්‍ය සල්ල අර මේ 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 සල්ල වෛද්‍යවරු පවා මේ ඉඳලා තියෙනවා ඉස්සර අපි අතීතේ. සල්ල කර්ම පවා කරලා තියෙනවා කියලා අපිට අද මේ ඉතිහාසය ඔප්පු කරලා තියෙනවා. එහෙනම් අපිට මේ වෛද්‍ය ක්‍රමය ආරක්ෂා කරගන්න ඕනේ. බටහිර ආක්‍රමණත් එක්ක ජානමය ලක්ෂණ අපි අතේ අද අපේ අපාතරින් විනාශ වෙලා ගියත් නැවතත් ඒ විඥානය අවදි කරමින් නැවත හෙල වෙදකමට ඒ වෙද මහතුරාද අවතිරුනලා තියෙනවා. ඉතින් අද ඇත්තටම මේ අතාලලා නාඩි බලලා කියන්න පුළුවන්.
ගරුමන්තමා ඔබතුමාට විනාඩි දෙකක කාලයක් තියෙනවා තව.
ඔව් මම මේ අවසන් කරන ගරු සභාපතිතුමනි ඉතින් වටේ වර්තමාන රටේ පවතින ඖෂධ හිගයට පිළිමයක් විදිහට ඉදිරියේදී ඇතිවිය හැකි ඖෂධ හිගයටත් මෙම කාර්යය ඉවහල් වෙනවා. ඒ වගේම රටේ අහිංසක ගාමී ජනතාවගේ ආර්ථික සරලන පරිදි බෙහෙත්
ඊවන් කමිටු
ලබා ගැනීමේ හැකියාවත් මේ වෛද්‍ය කමිටු දෙන දේශීය වෛද්‍ය කමිටු. ඒ වගේම කෙනෙකුට රෝගයක් හටගත්තට ඔහු ජීවත් වෙන පරිසරයේ ඇතරම් බලපෑම ඉවහල් වෙනවා. ඒ වගේම යම් බලපෑමකින් තොරව එම රෝග සුව කර ගැනීමට පරිසරයේ උපකාර කරන ඖෂධවල ඇති හැකියාව වැඩි. දේශීය වෛද්‍යවරයා ඔහු නිර්මාණය කරන්නේ එම න්‍යායට අනුව පරිසරයෙන් ලබා ගන්නා ඖෂධ වලින්. දැනට ඉන්දියානු ආයුර්වේදයේ අනුව කරන ප්‍රතිකාර ප්‍රගතියක් දක්නට නොලැබෙන්නේද මේ න්‍යාය නිසා. ඒ නිසා දේශීය වෛද්‍යවරයාට ඖෂධ නිෂ්පාදනය කරන්න අවශ්‍ය අවසරය ඇමතුමා ලබා දෙන්න තමයි මේ විදිහට ක්‍රියාත්මක කරනවා. ඒකත් ඔබතුමාගේ අවධානයට යොමු කර බොහෝ පාරම්පරික වෛද්‍යවරුන්ගේ ගුරු පරම්පරා අභාවයට ගොස් තියෙනවා. එනිසා ඉතා සුළු ලෙස පවතින වෛද්‍ය ගුරු පරම්පරාවල වෛද්‍ය කර්මීන් දැනුම වැඩි කර ගැනීම දේශීය වෛද්‍ය විද්‍යාලය විදේශීය වෛද්‍ය විද්‍යාලයක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. මෙහිදී ආයුර්වේද විද්‍යාල සහ දේශීය වෛද්‍ය විද්‍යාල වෙන වෙනම ගෙන යාමට නීති සම්පාදනය කරන එක අපේ වාගකීමක්. ගරු ඇමතුමා. ඒක අපි කරන්න ඕන. ඒතකොට මේ ගැටුම අවමයි. ඒ වගේම බොහෝ පාරම්පරික වෛද්‍යවරුන්ගේ ගුරු පරම්පරා අභාවයට ගොස් ඇති නිසා සුළු ලෙස පවතින වෛද්‍ය ගුරු පරම්පරාවලට වෛද්‍ය කර්මීය දැනුම වැඩි කරගෙන දේශීය වෛද්‍ය විද්‍යාල ඇති කිරීමට අවසර ලබා දෙන්න ඕන. දේශීය වෛද්‍යරයාගේ දැනුම පිරිස්සීමට ආයුර්වේද වෛද්‍යවරයා මේක ඉතාමත් වැදගත් කාරණයක්. ආයුර්වේද වෛද්‍යවරයාට හැකියාවක් නැගරුව ඇමතුමා. ඒ හින්දා දේශීය පාරම්පරික වෛද්‍යරයාගේ වෛද්‍ය ඥානය පිරික්සීමට දේශීය වෛද්‍යවරුන් යෙදීම කරන්න ඕනේ. ඔවුන්ගේ වෛද්‍ය ඥානය පරීක්ෂා කරන්න ඕන දේශීය වෛද්‍යවරුන්ම කියන්නේ අපේ දේශීය වෛද්‍යවරු. එහෙනම් මේ ගැන අවධානය යොමු කරන්න ඕනේ.
මන්ත්‍රමා ඔබතුමාගේ කාලය අවසන්.
මට විනාඩියක් දෙන්න ගරු සභාපතිතුමනි. වටිනා කාරණා කිහිපයක් තියෙනවා. දැන් මැටි කර්මාන්ත කරුවන්ගේ පාරම්පරික ක්‍රියාව තමා මැටි වැඩ කිරීම. ලාක්ෂා කර්මාන්ත කරුවන්ටත් තියෙනවා පාරම්පරික ක්‍රියාව. ඔවුන්ගේ ලාක්ෂා කර්මාන්තය පාරම්පරික ගෙනේම. ඒවගේම ඒ වගේම අපේ දේශීය පාරම්පරික වෛද්‍යවරයට තෝගේ වෛද්‍ය කර්මය කරගැනීමට අවස්ථාවක් අපි සරසල දෙන්න ඕන. වර්තමානයේ සෞඛ්‍ය සේසඳා මිලදී ගන්න උපකරණ සඳහා විශාල පිරිවැයක් දරන්න ඕන. ඒවගේ පාරම්පරික නාඩි වෛද්‍ය ක්‍රම මේ උපකරණවලින් කරනු ලබන රෝග නිර්ණය කටයුතු ඊටත් වඩා සාර්ථකව පාරම්පරික නාඩි වෛද්‍යවරයා මගින් කරගන්න පුළුවන්. ඒක ඔප්පු කරලා තියෙන සඳහා ඕනෑම පරිසරයකට දේශීය වෛද්‍යවරුන් ඉදිරිපත් වෙන කැමැත්තෙන් ඉන්නවා ගරුමතුමා. ඒකටත් අවස්ථාවක් ලබා දෙන්න කියන ගෞරවණීය ඉල්ලීම මේ අවස්ථාවේ කරනවා. ඒ වගේමයි දැන් විදේශයෙන් කරන මෙරට වැසියන්ගේ ශල්‍යකර්ම සහ විශාල පිරිවැයක් ඇදීමට ජනතාව සිදු වෙලා තියෙනවා. ඕනෑම අභ්‍යන්තර රෝග ශල්‍යම කර්මයකින් තොරව සූපත් කර ගැනීම හැකියාවද දේශීය පාරම්පරික වෛද්‍යවරයා
සතුමා කාලය අවසන්
ඔප්පු කිරීමට දේශීය වෛද්‍යවරයා නිරන්තරයෙන් සූදානම් වෙලා තියෙනවා. ඉතින් මම මේ වගේ යෝජනා කීපයක් තියෙන කරු යමත්තෝ මට මේ කතා කරන්න අවස්ථාවක් නැති නිසා මම මේ එකින් එක කියන්නේ. ඉතින් මම මේක සභාගත කරනවා. මේ ගැන අවධානය යොමු කරන්න. ඒ වගේම පාරම්පරික අවසාන වශයෙන් මම කියනවා පාරම්පරික වෛද්‍යවරයා යනු නිර්මාණය කළ හැකි අයෙක් නෙමෙයි අතරම. ඒක කෘතිමව නිර්මාණය කරන්න බෑ. ඔහු සබා ධර්මයේ නිර්මාණයක්. එහෙනම් වෛද්‍ය කර්මය කියන්නේ ඔහු විසින් ඔහුගේ භව ගමනේ පූර්ණ කළ යුතු කාර්යයක්. ඒක ඔහුගේ යුතුකමක්
ඉදිරියට අවසන් කරන කරුවන්තුමා.
ඉතින් මේක මම හැන්සාත් ගත කරන්න කියලා ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා හිටිනවා. එහෙනම් මේ ගැන මේ ආයුර්වේද ක්‍රමය ගැන අපි මං හිතන්නේ වෙන්දටත් වඩා ඔබතුමාගේ අවධානය යොමු කරන්න. දැන් අපි සෝදරණී පම් ප්‍රදර්ශනය කරා. අමාත්‍යංශ සල්ලි තිබුණේ
ගරුමන්තුමා ඔබතුමාගේ කාලය අවසන්
කහුවලා මම හිතන්නේ සියලු දෙනාගේ දෞපකාරය තු තමයි ප්‍රදර්ශන කරේ. එඳ අමාත්‍යංශ මට්ටමින් මේ ගැන අවධානය යොමු කරලා වැඩි පිරිවැයක් යොදලා ඒ ගැන අවධානය යොමු කරලා හොඳ ප්‍රමවේදයක් ජනතාවට මම හිතන්නේ ජනතාවගේ දැනුම දිනු කරගන්න මේ ප්‍රදර්ශන කරන්නට අමාත්‍යංශයේ යම්
අවසන් කරන ගරුමන්තුමා
ඉල්ලීමත් කරමි. මේ ආස්ථා ලබා දීම සම්බන්ධව ඔබතුමා ස්තුතිවන්ත වෙමි. මම කියන්න බොමයි සුදු
ගරු විපක්ෂ නායකතුමා
ගරු අමාත්‍යමනි, විශේෂයෙන්ම මේ අවස්ථාවේ ප්‍රධාන වශයෙන් සෞඛ්‍ය ශාස්ත්‍රයේ කරුණු කාරණා කිහිපයක් පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්නට මම බලාපොරොත්තු වෙනවා. පළමුවෙනි කාරණාව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමූහික ගිවිසුම 2023/6/30 දින අවසන් වෙනවා. මෙම සාමූහික ගිවිසුම 2023/7 එක දින සිට නැවත බලාත්මක කළ යුතු ඇතත් ඒ කර්තව්‍ය සිද්ධ වෙලා නැහැ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පසුගිය වසර 4 තුලදී අඛණ්ඩව රාජ්‍ය භණ්ඩාගාරයට ආදායම් පත්‍ර ගෙවලා තිබෙනවා. 2019 මිලියන 680ක්, 2020 මිලියන 553ක්, 2021 මිලියන 698ක්, ඒ වගේම ඉන් පසුව මිලියන 1380ක්. එනිසා විශේෂයෙන්ම මේ සාමූහික ගිවිසුම ප්‍රශ්නය ඉක්මනින් විසඳන්නේ කියලා ඉල්ලීමක් කරමින් විශේෂයෙන්ම ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමැති ඖෂධ නීතිගත සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තාක්ෂණික රසායනික රසායනාගාර නිමවුම් තනතුර සඳහා රසායනාගාර සේවාවේ සුදුසුකම් රහිත වරලත් ගණකාධිකාරවරයෙකු පත් කරලා තිබෙනවා. මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරලා මේ වරද නිවැරදි කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ බඳවා ගැනීමේ පටිපාටියට අනුව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මානව සම්පත් හා පරිපාලන තනතුර අවශ්‍ය සේවා ඒට අවශ්‍ය සේවා පරපුරුද්ද ඇති බවට පෙන්වා ඇති ලියකියවිලි සාවද්‍ය බවට ඔප්පු වෙලා තිබෙනවා. කොටින්ම කිව්වොත් බොරු සහතික ඉදිරිපත් කළා තමයි මේ තනතුරට පත් කළා තිබෙන්නේ. ඒ වරදක් නිවැරදි කරගන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම මදුරු මර්ධන සහායක පත්වීම් ලැබපු 1500ක් 2017 දැන් නම් ඉන්නේ 1100ක් විතරයි. මේ අය දෛනිකව ලබන්නේ රුපියල් 733යි. මේ පිරිසකගෙන් 8 ශ්‍රේණිය සමතුන් බහුකාර්ය දෙපාර්තමේන්තුවට බඳවා ගන්නටත් සාමාන්‍ය පෙළ සමතුන් සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබා දීලා තිබෙනවා. නමුත් ඒ දේ සිද්ධ වෙලා නැහැ. මේ මොහොත වන විට සාමාන්‍ය පෙළ සමතුන් 305 දෙනාගේ වැටුප 2023 ඔක්තෝබර් මාසයේ සිට අත්හිටවලා තිබෙනවා. ඒ නිසාම එයගේ දරු පවුල් විශාල වශයෙන් ආර්ථික දුෂ්කරතාවයකට මුහුණ පාලා තිබෙනවා. හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා අට ශ්‍රේණිය සමතුන් NVQ තුන පුහුණුව ලබා ගැනීමෙන් පසුව ස්ථිර කරනවා කියන පොරොන්දුව මත මේ පුද්ගලින් තමන්ගේ අතේ මුදලින් රුපියල් 9000ක් වියදම් කරලා මේ NVQ තුන සහතිකේ ලබාගෙන තිබෙනවා. හැබැයි සහතිකේ ලැබුණාට රස්සාවල් නැහැ. මං ඉල්ලීමක් කරනවා කාරුණිකව බහුකාර්ය සේවයට බඳවාගත්තු අය මං හිතන්නේ 30000ක් පමණ ස්ථිර කරන මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අගමැතිව සිටි කාලේ බඳවාගත්ත මේ ශේෂ්ඨ මදුරු මර්ධන සහායකින්ගේ ප්‍රශ්නය 1101 ප්‍රශ්නය තවතුරටත් කල් දමන්නේ නැතුව කල් මරන්නේ නැතුව ඉක්මනින්ම එයට රැකී රක්ෂා ලබා දෙන්නට කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමතියි මේ පිළිකා යන්ත්‍ර මිලදී ගැනීමේ ශේෂ්ත්‍රයේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලොකුම ලොකු මාෆියාවක් තිබුණා. ඒ කියන්නේ ලිනියර් ඇක්සලරේටර් යන්ත්‍ර, ඒ කියන්නේ ලෝකයේ නවීනතම පිළිකා යන්ත්‍ර, පිළිකා විකරණ ප්‍රතිකාර යන්ත්‍ර. අත වශයෙන්ම පිටරට මේ ලිනියර් ඇක්සලරේටර් එක සත්තුන්ගේ පිළිකා ප්‍රශ්නවලටත් පාවිච්චි කරන බොහොම නවීනතම උපකරණයක්. හැබැයි ඔබතුමා දැනගන්නට ඕන මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා ප්‍රමුඛ වෙනම මාෆියාවක් අර පරණ කෝබෝල් යන්ත්‍රෙම ගෙන්වීමේ ලොකු ජාවාරම මම හිතන්නේ සීතමෙතිනිය දන්නව ඔක්කොම. එහෙම නේද? ඔබතුමිය දන්නව හොදට. එතුමිය වෛද්‍යවරයා. එතුමිය දන්නවා, ඔබතුමත් වෛද්‍යවරයෙක්. එතුමිය දන්නවා මේ කරුණු කාරණා. ඉතින් මම ඉල්ලීමක් කරනවා මේ ශ්‍රී ලංකා කොලේජ් ඔෆ් ඔන්කොලොජිස් ඒ අය ලබා දුන්නු නිර්දේශයට අනුව කරුණා කරලා මේ යාවත්කාලීන කරන ගිවිසුම හරහා ඉක්මනින්ම මේ
order please honorable සමන්ප්‍රිය හේරත්තුංච ගරු විපක්ෂ නායකතුමා
ශ්‍රී ලංකා කොලේජ් ඔෆ් ඔන්කොලොජිස් රෙකමෙන්ඩ් කරන විශේෂයෙන්ම මේ ලිනක් විකිරණ යන්ත්‍ර ලබා ගැනීමේ මේ යාවත්කාලීන කළ ගිවිසුම ඉක්මනින්ම ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන්න. මොකද මේක සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිර වෙලා තිබෙනවා. මේ ලිනියර් ඇක්සලරේටර් මැෂින්ස් ඇත්ත වශයෙන්ම වැදගත් වෙනවා. මොකද මාස 3 ඉක්ම වූ පොරොත්තු ලේඛන තියෙනවා මහරගම කරාපිටිය යන පිළිකා රෝහල්වල. ඒ වගේම විශේෂයෙන්ම බදුල්ල රත්නපුර හම්බන්තොට යන රෝහල්වලට මේ යන්ත්‍ර සඳහා මුදල් වෙන් කිරිලයි කියලා බජට් එකේ තිබෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න. ඒ වගේම නවීනතම ඉලෙක්ට්‍රා ඉන්ෆිනිටි යන්ත්‍රය යාවත්කාලීන කරලා මඩකලපුව කරාපිටියේ යාපනය මහනුවර යන රෝහල්වලට ලබා දීමේ කර්තව්‍ය ඉෂ්ට කරන්නයි කියලා මම ඔබතුමාගෙන් මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. ඒ වගේම විශේෂයෙන් මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමතියි අපේ රටේ පාසල් 10126ක් තිබෙනවා. 41,00,000ක් සිටිනවා පාසල් යන දූදරුවන්. මේ දූදරුවන්ගේ පෝෂණ මට්ටම සොයා බලන ඉක්මන් සමීක්ෂණයකට ඔබතුමා ප්‍රවේශ වෙන්න මෙඩිකල් රිසර්ච් ඉන්ස්ටිටියුට් එකත් සම්බන්ධ කරගෙන. මොකද අපිට වාර්තා ලැබෙනවා මේ දූදරුවන්ගේ පෝෂණ මට්ටමේ බරපතල ගැටලු තිබෙනවා කියන කාරණාව. අන්න ඒ නිසා ඒ කරුණු පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරලා වහාම ක්‍රියාත්මක වන පරිදි මේ රටේ පාසල් පද්ධතියේ පාසල් 10126ම විධිමත් ක්‍රමවත් කාර්යක්ෂම පෝෂණ මට්ටම සොයා බැලීමේ වෙනමම වැඩපිළිවෙලකට රිසර්ච් එකකට ඔබතුමා ප්‍රවේශ වෙන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම ඖෂධ මිලදී ගැනීමේදී ඇත්ත වශයෙන්ම බරපතල ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ තත්ත්වයන් තුළ මම හිතන්නේ ඔබතුමා අලුත් පත්වීමක් කරා අපේ වෛද්‍ය විජේ වික්‍රම මැතිතුමා. මම හිතනවා එතුමා ඉතාමත්ම නිර්ව්‍යාජ අවංක පුද්ගලෙක්. ඒ වගේ මං හිතන්නේ ඩක්ටර් මහීපාල හේරත් පත් වුණා නේද සරි පාලිත මහේපාල සමවෙන්න. පාලිත මහේපාල මැතිතුමා පත් වුණා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයෙක් හැටියට. මම සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කාලෙත් එතුමා නිලධාරියෙක් හැටියට කටයුතු කරා. මම දන්න ආකාරයට එතුමා විශිෂ්ට නිලධාරියෙක්. ඒ නිසා හොඳ නිලධාරීවරුන් දෙපළක් පත් කරගන්නට එතුමා කටයුතු කිරීම ගැන මගේ ස්තුතිය පුද කරනවා. මොකද මෙම ඇමතිතුමා ගැන මම හොඳ කියන්නම් ක්‍රියාව දිහා බලලා. මේ ඔබතුමාගේ මේ 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 පියාණන් ඇත්ත වශයෙන්ම මම ගරු කරන පුද්ගලෙක්. ඉතාමත්ම හොඳ ඇමතිවරයෙක් හැටියට මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට ලොකු සේවාවක් කරලා තිබෙනවා. ඔබයි මමයි ඉතින් හිනා වෙනට වැඩිය රණ්ඩු කරලා තියෙන්නේ. කෙසේ වෙතත් මම හිතනවා මේ තබපු ආරම්භක පියවර සුබවාදී. සුබදේට සුබයි කියනවා, අසුබ දේට අසුබයි කියනවා, සරු දේට සරු කියනවා, නිසරු දේට නිසරුයි කියනවා. රාජ්‍යමතුමිය හොඳයි නේද? හොඳයි. දැන් ඉතින් වියත්මකෙන් අයින් වුණා හින්දා හොඳයි. ඒ කාරණාව වගේම මම අවධානය යොමු කරන්න කැමතියි ෆාමසූටිකල් ඉන්ඩස්ට්‍රි එකෙන් ඉල්ලීමක් තියෙනවා. අත් වශයෙන්ම ෆාමසූටිකල් ඉන්ඩස්ට්‍රි එකෙන් පමණක් නෙවෙයි පාරිභෝගික ප්‍රජාවගෙනුත් ඉල්ලීමක් තිබෙනවා. වින් වින් සිටුවේෂන් එකක් ඇති වෙන මිල සූත්‍රයක් ක්‍රියාත්මක කරන්නයි කියලා. ඉතින් විශේෂයෙන්ම මිල සූත්‍ර ක්‍රියාත්මක කිරීමේදී අපි දැක්කා රාජිත සේනාරත්න මැතිතුමාගේ සමයේ ડોક્ટર අසිත දිසිල්වා හොඳ සේවාවක් ඉෂ්ට කරා. ඒ කරපු සේවාවට ඉහළට ගිහිල්ලා විශේෂයෙන්ම ඖෂධ කර්මාන්තයත් ඖෂධ පාරිභෝගිකයත් ඒ දෙගොල්ලම ජයග්‍රහණය කරන වින් වින් සූත්‍රයකට ප්‍රවේශ වෙලා අඩුම පිරිවැයකින් ගුණාත්මක භාවයෙන් ඉහළ ඖෂධ වලට අපේ රටේ ජනයාට මේ ප්‍රවේශය ඇක්සස් ටු මෙඩිසින් ලබා දෙන්න කටයුතු කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම උතුමාට කියන්නට ඕන ආයුර්වේද ශාස්ත්‍රයේ මම හිතන්නේ අලුත් පනතක් ගෙනාවා කනගාටුයි කියන්නේ ආයුර්වේද ශාස්ත්‍රයට සම්බන්ධ පාරම්පරික යුනානි සිද්ද මේ වන්දගේ සියලුම ආයුර්වේද වෛද්‍ය ක්‍රම ඒ පාර්ශ්වකරුවන් එක්ක නිසි සාකච්ඡාවක් කරන්නේ නැතුව ඉතාමත්ම අවිධිමත් විදිහට ගෙනාවු පනතක් හැටියට මම දකින්නේ. මම ඉල්ලීමක් කරනවා ගරු ඇමතිතුමාට කරුණාකර මේක රීවිසිට් කරන්න, මේකට ආපහු ගිහිල්ලා බලන්න, සියලුම පාර්ශ්වකරුවන් ගෙනලා සාකච්ඡා කරලා වඩාත් ප්‍රබුද්ධ වඩාත් ප්‍රශස්ත විසඳුමකට ප්‍රවේශ වන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට අත වශයෙන්ම මේ ඇමතිතුමා මේ බැචස් දෙකක් බඳවා ගන්නවයි කියලා එක බැච් එකක් බඳවාගෙන අත වශයෙන් පුරපාඩු දිනව 3800ක් මේ වෙන විට අර සෙකන්ඩ් බැච් එකේ 1657ක් සම්පූර්ණයෙන්ම අනාථ වෙලා ඒ බඳවා ගැනීමේ ක්‍රියාවලිය දවසින් දවස කල් යවනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ පළමු කණ්ඩායම වගේම දෙවෙනි කණ්ඩායමත් බඳවා ගන්නට දැන් මේ විදුහල්වල ඉඩ ප්‍රස්තාව තිබෙන මොහොතක කරුණා කරලා මේ 1657ක් ඉන්න දෙවෙනි කණ්ඩායමත් ඉක්මනින් බඳවා ගන්නයි කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම ඔබතුමා දන්නවා හෝමියෝපති වෛද්‍ය සභාව පත් කිරීමේදී ගැටලු රසක් ඉස්මතු වෙලා තිබෙනවා. අපිවත් අවස්ථාවන් ගණනාවකදී මේ හෝමියෝපති වෛද්‍ය ශාස්ත්‍රයේ බොහොමයක් දෙනාවිල්ලා අපි හමු වෙලා අපිත් එක්ක සාකච්ඡා කරා. ඇත්තටම මේ ප්‍රශ්නය ඉතාමත්ම සංකීර්ණයි, ඉතාමත්ම උග්‍රයි. ඒ කෙසේ වෙතත් මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා බොහොම කාරුණිකව මේ ප්‍රශ්නයට ඔබතුමන්ලාගේ අවධානය යොමු කරලා මේ හෝමියෝපති වෛද්‍ය ශාස්ත්‍රයේ උද්ගත වී තිබෙන අර්බුදකාරී තත්ත්වයක් ඒ පාර්ශ්වකරුවන්ට සහනයක් ලැබේ, සියලුම පාර්ශ්වකරුවන්ට සහනයක් ලැබෙන ආකාරයට විසඳන්නට ඔබතුමා කටයුතු කරන්නයි කියලා ඉල්ලීමක් කරමින් මේ කරුණු කාරණා ගණනාව ඉදිරිපත් කරමින් මට සවන් දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
ඔගරු ඇමතුමා
කරුණු පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කරන්න. අපි මේ කලෙක්ටිව් ඇග්‍රීමන්ට්ස් පිළිබඳව විශේෂම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා මේක සියලුම කලෙක්ටිව් අග්‍රීමන්ට්ස් පිළිබඳව CPC එකේ CB එකේ SPC අතුළු සියලුම දේවල් ජනාධිපති වසින් කමිටුවකට යොමු කරලා තියෙනවා ගරු විපක්ෂනායකතුමනි. ලබන සතියේ මේ කමිටුව රැස් වෙනවා. ඒකට මේ පිළිබඳව අවධානය යොමු කළා. ඉදිරිසත් දෙකක කාලයක් අතට අපිට අවසන් තීන්දුවක් ලැබෙයි. සහ ඩෙංගු මර්ධන සහායකයන් පිළිබඳව ඔව්.
මේ කලෙක්ටිව් අග්‍රීමන්ට් එක අසං කිරීම ප්‍රමාද වීම තුළ
ඔව්.
ඒ අයගේ සැකයක් මතුවලා තිබෙනවා. මේ ආයතනයක් පෞද්ගලීකරණය කරන්නට යනවාද කියන කාරණා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මම අර සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරා. අත්ත වශයෙන්ම මේ ආයතන ටැක්ස් ගෙවලා තියෙනවා රජයට. ඒ නිසා ඒක පිළිබඳව සලකලා බලලා ඒ ආයතනයේ සුරක්ෂිත භාවය තහවුරු කරන්නට ඔබතුමා කටයුතු කරන කලෙක්ටිව් ඇග්‍රීමන්ට් එකත් ඉක්මනින්ම ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා.
ඉතාම වගකීමෙන් මේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හෝ සෞඛ්‍ය මන්ත්‍රීතුමනි කිසිම ආයතනයක් පෞද්ගලිකකරණය කිරීමේ කිසිම සූදානමක් නැහැ. මම ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරන මේ පිළිබඳව. ඊට පස්සේ දෙවැනි කාරණය ඩෙංගු මර්ධන සහායකින් බඳ මම නැවත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ තුන අපි තුන අනුමැතිය ලැබුණොත් අපිට බඳවා ගැනීම කරන්න පුළුවන්. සහ එතුම සදාන කලාකාරයට මේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරින්ගේ පුරප්පාඩු තිබෙනවා. අපි කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ඉල්ලලා තිබෙනවා බඳවා ගැනීමට අවසර දෙන්න කියලා. පහුගිය කාල සීමාව තුළ මැතරම අනුමැතිය ලැබුණේ නැහැ. ගොඩක් අලුත් බඳවා ගැනීම් වලට අනුමැතිය ලද විගස අපි ඒ ක්‍රියාමාර්ගය ආරම්භ කරන්න ලැහැසි. ඒත් එක්කම කෝබෝල්ට් මැෂින් ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් එවැනි සැලැස්මක් නැහැ. කෝබෝල්ට් මැෂින් ගන්න අපිට ලීනිය ඇක්සලරේටර්ස් තමයි ගන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. ඔබතුමා සඳහන් කළා මේක ඩොලර් මිලියන 8ක් තිබෙනවා මේ භාවිතා කරන්න. හැබැයි අපිට අවශ්‍ය පහක්ම මේකෙන් මිලදී ගන්න අපි සාකච්ඡාවක් කළා. ඒගොල්ලෝ එක්ක ඒ පහම මිලදී ගන්න පුළුවන් නම් ඒ කටයුත්ත කරන්න ලැහැස්ති වෙලා ඉන්නේ.
බොයිස්ලි ගරාමත්තමනි මිලකට ගරු නිමල් පීරිස්ස මන්තව ඔබතුමාට විනාඩි 15ක් කාලයක් ලැබෙනවා.
විනාඩි 17ක් තියෙනවා නේද
ගරුතුමා? 15යි.
මුල් අසනාරුඩු මන්තමනි
15යි.
මම හිතනවා අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ සාකච්ඡාව කරන මේ මොහොතේ අදහස් ප්‍රමාණයක් 2024 අයවැයට අදාළ එකතු කිරීමට ලැබීම පිළිබඳව සතුටු වෙනා වගේම මගේ අවධානය මූලික ලෙස යොමු කරන්නට ඕන මහා බැංකු වාර්ෂික වාර්තා වලට අනුව මූලිකව ගත්තොත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සම්පන්න ජනගහනය රටක මානව ප්‍රාග්ධනයේ තීරණාත්මක සාධකයක්. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය බටහිර වෙදකම දේශීය ආයුර්වේද යුනානි හා වෙනත් වෛද්‍ය ක්‍රමවලින් සමන්විත වන අතර රාජ්‍ය හා පෞද්ගලික යන දෙයන්සෙන්ම සේවා සපයනු ලබයි. සෞඛ්‍ය දර්ශක පිළිබඳව සැලකීමේදී අනෙකුත් සමමට්ටමේ රටවල්වලට සාපේක්ෂව ශ්‍රී ලංකාව ඉහළ මට්ටමක පවතින නමුත් සෞඛ්‍ය අංශයේ අභියෝග හා ගැටළු රාශියක් පවතිනවා. බෝනවන රෝග ව්‍යාප්තිය, වයස්ගත ජනගහන ඉහළ යෑම, රාජ්‍ය මුල්‍ය අවකාශයේ අඩුවීම, මානව හා භෞතික සම්පත් හිගවීම ඉන් සමහරක්. ආර්ථික වර්ධනය සඳහා සෞඛ්‍ය අංශයේ දායකත්වය සැලකිල්ලටගෙන රජය විසින් මහජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය වර්ධනය කිරීම අරමුණු කරගත් පළදායි ප්‍රතිපත්ති සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම අඛණ්ඩව සිදු කළ යුතු වෙනවා කියන අභියෝගයක් ඉදිරියේ තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය මම හිතනවා මුහුණ දෙන්නේ. ඒ අභියෝගයත් එක්ක 2024ට අදාළ සූදානම් වීම, ඒ වෙනුවෙන් වෙන්වෙන මුදල් ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳව අපි අපේ අවධානය යොමු කරනවා. අද ගත්තොත් මූලිකව 1980 වසර වගේ ගණිද්දී වයස්ගත ජනතාව විදිහට 60 65 ඉක්මවපු ජනතාව හිටියේ 104.2% ක පමණ පිරිසක්. හැබැයි 2020 වසර වගේ වෙනකොට ඒ කරන ලද සංගණනයේදී එය වර්ධනය වෙලා තිබෙනවා, වැඩි වෙලා තිබෙනවා 8.7 දක්වා. ඒ කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට පැවරලා තියෙන වගකීම සුළුපටු වගකීමක් නෙවෙයි, සුළුපටු අභියෝගයක් නෙවෙයි. එක පැත්තකින් වයස්ගත ජනතාව නඩත්තු කිරීම, ප්‍රතිකාර කිරීම, පවත්වාගෙන යෑම, තව පැත්තකින් ළමා පරපුර, ඒ අතරමැද ගත්තොත් තරුණ ජනගහනය ඇතුළේ ගත්තමත් අද විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වෙන ස්වභාවයක් පවතින තත්ත්වයක්. ඒ නිසා රටක නිවැරදි මානසික සහ ශාරීරික වටපිටාවකට ගැලපෙන පුරවැසියෙක් නිර්මාණය කිරීමේ වගකීම පැවරිලා තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට. අපි දන්නවා ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයට කැබිනට් ඇමතිවරයෙක් විදිහට අපේ රමීස් පතිරණ ඇමතිතුමා මේ ළඟදී දවසකපත් වුණා. එතුමාගේ තිබෙන ඒ තරුණ ජවය හැකියාව එතුමා වෛද්‍යවරයෙක් නිසාමත් මම හිතනවා මේ කටයුතු පිළිබඳව ප්‍රබල අවධානයකින් කටයුතු කරන්න පුළුවන් දක්ෂ අමාත්‍යතුමෙක්. ඒ වගේම අපේ රාජ්‍ය අමාත්‍යතුමිය විශේෂඥ වෛද්‍යවරියක් එතුමියටත් ඒ හැකියාවේ දක්ෂතාවය තිබෙන වෛද්‍යවරියක් විදියට අපි හඳුනාගනු ලබනවා. ඒ වගේම අපේ අමතක කරන්න බැරි මගහැරලා යන්න බැරි ආයුර්වේද පැත්ත විශේෂයෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමවේදය ඒ සඳහා අපේ සිසිර ජයකොඩි නීතිඥ ඇමතිතුමා රාජ්‍ය ඇමතිවරයා විදිහට ඊට නායකත්වය සපයනවා. ඉතින් දැන් අපේ රට ඇතුලේ ගත්තම මේ සියලු ශේස්තර අපිට පවත්වාගෙන යෑමේ හැකියාව ලැබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයමුත් අනිත් පැත්තෙන් ගත්තොත් අපේ දේශීය වෛද්‍ය යාන්ත්‍රණයමුත් ලැබෙන ප්‍රබල පිටුවහල නිසා කියලා කිව්වොත් නිවැරදි. දැන් මම ගත්තොත් මම නුවරඑළිය දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මහජන නියෝජිතෙක්. සෞඛ්‍ය අමාත්‍යාංශයට තියෙන අභියෝග ප්‍රබලයි වගේම අපි නියෝජනය කරන අපේ දිස්ත්‍රික්කවලටත් සෞඛ්‍ය ශේස්තරය හරහා එල්ල වෙලා තියෙන අභියෝගය ප්‍රබල අභියෝගයක්. දැන් අපිට ඕනේ අපේ දිස්ත්‍රික්කයේ නුවරඑළිය දිස්ත්‍රික්කයට තවත් වෛද්‍යවරු 65 දෙනෙක් ඕනේ. මේ වෛද්‍යවරු 65 දෙනෙක් නොලැබෙනවා නම් අපි බලාපොරොත්තු වෙන 2024 අභියෝගයේ පියමන් කරනවා කියන එක සුළුපටු නෑ. ඒ නිසා ලෙඩ්ඩු වැඩි වෙන ශාරීරිකවත් ලෙඩ්ඩු වැඩි වෙනවා මානසිකවත් ලෙඩ්ඩු වැඩි වෙන යුගයක්. ඒ නිසා අද ගත්තොත් රූපා අපේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ රූපා මානකොළ මුංවත්ත පුණ්ඩලෝය ගෝනපිටිය මන්දාරන් නුවර කියන රෝහල්වල අඩුපාඩුකම් ප්‍රබලයි එමටයි. වෛද්‍යවරුන්ගේ හිගය හෙදියන්ගේ හිගය ඒ වගේම ගත්තොත් අනෙකුත් ඖෂධවල හිගය ප්‍රබල විදියට පවතිනවා. ඒ නිසා මම හිතනවා අපට අපේ දිස්ත්‍රික්කයට ගත්තොත් දන්ත වෛද්‍යවරු වන නුවරඑළිය දිස්ත්‍රික්කයට 30 දෙනෙක්. හැබැයි දැනට ඉන්නේ 21යි. ඒ 21මුත් 4 දෙනෙක් මේ දෙසැම්බර් මාසේ අවසන් වෙනකොට ස්ථානමාරු ට්‍රාන්ස්ෆර් වෙනවා ඒ අය. එහෙම වෙනකොට අපිට දන්ත වෛද්‍යවරු 13 දෙනෙක් නුවරඑළිය දිස්ත්‍රික්කයට දන්ත වෛද්‍යවරු 13 දෙනෙක් අවශ්‍යයි. ඒ වගේම තමයි දැනට අපි ගත්තොත් අපිට ලක්ෂපාන ඒ වගේ ලක්ෂපාන දුෂ්කර ප්‍රදේශ ගණනාවකට එකඳු අඩුම ගානේ ගිහිල්ලා අර සොයා බැලීමේ ක්‍රමවේදයක් දන්ත වෛද්‍යවරිය දීමේ හැකියාවකුත් නැති තැනක තමයි විශේෂයෙන්ම අපට තිබෙන්නේ. ඒ වගේම තමයි හෙද නිලධාරීන්ගේ අපේ දිස්ත්‍රික්කයේ අවශ්‍යතාවය 135යි. 135 දෙනෙකු අපිට ඕනේ හෙද නිලධාරීන්. හැබැයි කිසිදු හෙද නිලධාරියෙක් මේ වෙනකොට නැති රෝහල් ගත්තොත් තෙරිපෑ රෝහල, උතුරු මැදකුඹුර රෝහල, ගෝනපිටිය රෝහල, මන්දාරන් නුවර රෝහල්වල එකඳු හෙද නිලධාරියෙක්වත් නැහැ. ඒ නිසා ඒ ප්‍රදේශවල ඒ රෝහල් හරහා මහජනතාවගේ ඒ රෝගී ජනතාවගේ ප්‍රශ්න විසඳීම කියන එක ඉතා බරපතල අභියෝගයට ලක් වෙලා තිබෙනවා. ඒ වගේම තමයි ඖෂධවේදීන් අපිට 9ක් ඕනේ. දැනට ඖෂධවේදීන් නැහැ. හැබැයි මේ ඖෂධවේදීන් නොමැතිකම හේතු කොටගෙනත් බලපාන කාරණා පිළිබඳව මම හිතනවා අමුතුවෙන් අපට කියන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඖෂධ සංයෝජකින් නුවරඑළිය දිස්ත්‍රික්කයට ඖෂධ සංයෝජකින් 20 දෙනෙකුගේ අවශ්‍යතාවය තිබෙනවා. දැනට පුරප්පාඩු වෙලා තිබෙන යම් යම් ස්ථානවලට අර తాවකාලිකව එහෙට මෙහෙට ගිහිල්ලා මේ අය යම් සේවාවක් ලබා දෙනවා. ඒ ප්‍රමාණවත් සේවාවක් නෙවෙයි. ඒ වගේම තමයි පාසල් දන්ත චිකිත්සකයින් අපිට ඕනේ 3 දෙනෙකුගේ අවශ්‍යතාවය තියෙනවා. දැනට රාගල හා ලිඳුල කියන ස්ථාන දෙකම වැහිලා තිබෙනවා. ඒ නිසා අපට මේ කියන කාරණා ඉටු කරගත යුතු තිබෙන තත්ත්වයක් තිබෙනවා. ඒ වගේම තමයි රියදුරන් 10 දෙනෙකුගේ පුරප්පාඩු නුවරඑළිය දිස්ත්‍රික්කය තුල තිබෙනවා. ඒ නිසා මේ වෛද්‍ය සේවාවන් සපේනකොට සහ අනිකුත් සේවාවන් සපේනකොට රියදුරු අවශ්‍යතාවය කියන එක ඉතා ප්‍රබල එකක්. නමුත් රියදුරුන් 10 දෙනෙකුගේ පුරප්පාඩු තිබෙන බැවින් ඉතාමත්ම බරපතල ප්‍රශ්න ගණනාවකට අපි මුහුණ දෙනවා. ඒ වගේම තමයි අපේ දිස්ත්‍රික්කයේ ගිලන් රථ අපිට නෑ වගේම තියෙන ගිලන් රථත් අබල දුබල වෙච්ච අබලන් වෙච්ච ගිලන් රථ තිබෙන්නේ. ඒ නිසා දැන් ගත්තොත් අපේ විශේෂයෙන්ම කොත්මලේ මල්දේනිය රෝහලේ තිබෙන්නේ එහෙම එකක්. ඒවා ගරාජ්වල ස්ථානගත කරලා තියෙන දින ප්‍රමාණය වැඩි. එයින් වැඩක් ගන්නවා සේවාවන් ලබා ගන්නට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙන රාජ්‍යවල. ඒ නිසා මෙන්න මේ කියන අවශ්‍යතාවයෙන් අපිට නුවරේ දිස්ත්‍රික්කයේ විදිහට ගත්තොත් ඉතා ප්‍රබලව අපිට බලපාලා තිබෙනවා. ඒ වගේම තමයි තව පැත්තකින් ගත්තොත් මේ සෞඛ්‍ය අමාත්‍යාංශය රටේ ප්‍රබල අමාත්‍යාංශයක්, විෂයපතේ විශාලයි. ඒ වගේම තමයි ඉහළ සිට පහළට අපි දකිනවා සමහර තැන්වල සෞඛ්‍ය අමාත්‍යාංශයේ යම් කිසි මාපියාවක් පවත්වගෙන යනවාද කියලා. අපිට හැම විටකම පේන්නේ දෙවිවරු වගේ විශේෂඥ වෛද්‍යවරු සහ අනෙකුත් වෛද්‍යවරු මේ සේවාවන් සපයනවා. වගේම පරිපාලන ශාස්ත්‍රයේ අපිට අනුමත කරන්න බැරි ක්‍රියාකාරකම් අපිට පේනවා. අපි දන්නවා දැන් දීර්ඝ කාලයක් සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරපු අපේ ගරු ජනාධිපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඉතා ප්‍රබල ලෙස තරේම කියා සිටියා ටෙන්ඩර් ප්‍රතිපාටි අන්ත දූෂිතයි කියලා. එහෙම අන්ත දූෂිතයි කියලා කියනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු අධ්‍යක්ෂකවරයා ඇතුළු ඒ ප්‍රබල පෙළේ ප්‍රතිපත්ති සකස් කරන ඒ ප්‍රතිපත්ති සකස් කරලා කැබිනට් එකෙන් අනුමත කරගන්න අමාත්‍යවරයා හරහා ඒ කටයුතු කරගන්න ඕනකම ප්‍රබලව තියෙනවා. වගේම ලැජ්ජාසහගත වෙන්නත් ඕනේ. මම කියන්නේ මේ දැන් ඉන්න ලේකම්තුමා ගැන නෙවෙයි. හැබැයි මේ කටයුත්තේ දීර්ඝකාලීන ඉන්න ලේකම්වරුන්ට, අනෙකුත් අධ්‍යක්ෂ ජනරාල්ට දැනෙන්න ඕන මහජනතාව චෝදනා කරනවා නම්, දේශපාලකව චෝදනා කරනවා නම්, සෞඛ්‍ය ඇමතිවරයලා හිටපු සෞඛ්‍ය ඇමතිවරයා චෝදනා කරනවා නම්, එහෙව් අනුමත කරන්න බැරි ටෙන්ඩර් ක්‍රියාපටිපාටියක් දිගු කාලිනව පවත්වාගෙන යාම ඇතුලේ තියෙන්නේ අදිරහසක්. මොකද ඒකෙන් මිදෙන්න කිව්වයි කැමති නැහැ. මිදෙන්න කැමති නැත්තේයි ඒක ඇතුලේ තමයි ගරානාපාර තියෙන්නේ. අපේ බදු මුදල් වලින්, ඒ වගේම පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් වැඩි කරලා දැවැන්ත මුදලක් යොදවන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට. එතකොට අපි මේ යොදවන යෙදවුම ප්‍රතිඵලයක් විදියට අපිට ලැබෙන්නේ අවම එකක් නම්, ඒ අවම එකට බලපාලා තිබෙන්නේ ඉහළ සිට පහළට ගසා කෑම නම්, ටෙන්ඩර් ක්‍රියාපටිපාටි ඇතුළේ තියෙන්නේ අනුමත කරන්න බැරි, සමාවක් දෙන්න බැරි, අනිත් ආත්මයටත් පළදෙන ඒ සාපකාරී වාතාවරණයක් නම්, ඒ නිවැරදි කර ගැනීමේ ප්‍රබල අවශ්‍යතාවය ඒ සෞඛ්‍ය බලධාරීන්ට තිබිය යුතුයි. මේ චෝදනාවෙන් නිදහස් විය යුතුයි කියන කාරණය අපි මතක් කරන්නට ඕන. ඒ නිසා බිම් මට්ටමේ ගත්තොත් මහජනතාවගේ පැත්තෙන් එන පැමිණිලි වැඩි. ඒ වගේම ගත්තොත් සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඇතම් වෛද්‍යවරුන්ගේ මුත්තේ පැමිණිලි තිබෙනවා. ඒ ශාස්ත්‍රයේ වැඩ කටයුතු කරන බොහෝයගේ මුත්තේ පැමිණිලි තිබෙනවා. ඒ නිසා කරුණාකරලා මේ හෙඩ් එක ක්ලියර් කරගන්න ඕනේ. මේ හෙඩ් එක හරියට පිරිසුදු කරගත්තේ නැති වුණොත් මේ චෝදනාව දිගු කාලීන ඔබට තිබෙයි. ඔබ අවුරුදු 60ක් 65ක් සේවය කරලා යයි, සාපයෙන් මිදෙන්න බෑ ඊළඟ ආත්මයට. හරි, ඒ සාපයෙන් කොටසක් නැත්තම් ඒ චෝදනාවලින් කොටසක් රැගෙන යාම මම හිතනවා අපිට අනුමත කරන්න බෑ. ඒ නිසා අපි විශ්වාස කරනවා සියලු දෙනා මේ කටයුතු වලට වගකිව යුතු අය නෙවෙයි. හැබැයි යම්කිසි මාපියාවක් ඒ ක්‍රියාන්විතය තුළ තිබෙනවා කියන එක අපි දන්නවා. ඒ මාපියාවක් තිබෙනවා වගේම වෘත්තිය සමිති මාපියාවකුත් තියෙනවා. මේක අනුමත කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මහජනතාවට සේවාව සපයන ආයතන, අද මේ ආයතනවල අරාජකත්වයක් බිඳවැටීමක් තිබෙනවා. මහජනතාව මේ අමාත්‍යාංශ වලින් ඇතැම් බලධාරීන් කරන වැරදිවල ප්‍රතිඵල ඔක්කොම එන්නේ දේශපාලකයාට. මේ දේශීය පාට තමයි මේ ඔක්කොම චෝදනා කරන්නේ. හැබැයි මේ දේශීය පා අවුරුදු පහෙන් පාට මාරු කරන ජනතාව හොඳ නම් තියාගන්නවා, නරක නම් එළියට දානවා. හැබැයි මේ සේවකෙක්, එහෙම නැත්නම් රාජ්‍ය නිලධාරියෙක් කියලා කියන්නේ, වෛද්‍යවරයෙක් කියලා කියන්නේ, ඒ ශාස්ත්‍රයේ පරිපාලන නිලධාරියෙක් කියලා කියන්නේ අවුරුදු 60-65 වෙනකන් ඉන්නවා. ඒ අය මොන වැරද්ද කෙරුවත් ඇතැම් විටක එක්කෝ ස්ථාන මාරු, එහෙම නැත්නම් තවත් කොහේ හරි ගිහිල්ලා විනය පරීක්ෂණයක් තිබ්බත් වෙන මොන හරි පරීක්ෂණයක් තිබුණත් ඒවයේ මිදිලා ඒවයේම තුඩින් ගිහිල්ලා බේරිලා අවුරුදු 60-65 වෙනකන් ඉන්නවා. ඒ අයට නෙමෙයි චෝදනා වෙන්නේ. ඒ අය ඔක්කොම එකට එකතුලා කරන චෝදනා. බොහෝ අමාත්‍යාංශවල රජයේ ගත්තොත් බිම් මට්ටමේ ඉඳන් ඉහළ මට්ටම දක්වාම විවිධ විදිහේ සමාජ විරෝධී කටයුතු, අයථා ගනුදෙනු, අල්ලස් කොමිස් ගන්න ස්වභාවයක් අපේ රට ඇතුලේ තියෙනවා. එදා ඉන්දියාව කප් ගහලා හිටියා, අද අපේ රට කප් ගහලා තියෙනවා. බිමේ ගත්තොත් කාර්මික නිලධාරියාගේ ඉඳලා තවත් වෙන නිලධාරීන්ගේ ඉඳලා, ඒ කියන්නේ ටෙක්නිෂියන්ලගේ ඉඳලා තවත් විවිධ ශාස්ත්‍රවල අත යට මුදල් ගනුදෙනු වෙන තත්ත්වයක් අපි අත්දකින්නවා. ඒ නිසා මම හිතනවා අපි විශ්වාස කරනවා මේ තත්ත්වෙන් අත් මිදෙන තාක්කල් අපිට මේකෙන් එළියට එන්න බෑ. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයට තියෙනවා, සෞඛ්‍ය ක්ෂේත්‍රයට තියෙනවා මේන චෝදනාවලින් මිදෙන්න නම් අරමප කියපු වෘත්තීය සමිති මාපියායිමුත් අපි නිදහස් වෙලා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ කවුරු හරි ඒකාධිකාරයක් පවත්වාගෙන යන ඒ මාපියායිමුත් නිදහස් වෙලා රටේ ජනතාවට ගැළපෙන සුභවාදී සෞඛ්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න පුළුවන් තැනකට අපි මේක අරගෙන යන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා.
ඒ වගේම තමයි විනාඩි දෙකක් කාලය.
ඒ වගේම තමයි මම ඉතාම කෙටියෙන් කියන්නම්, ගොඩක් තොරතුරු තිබුණාට අපිට වෙන අසාධාරණේ තමයි මූලාසන ආරූඪ කරු මන්ත්‍රීමනි, අපිට තියෙන වෙලාවටත් අපිට කැළවෙනවා, තියෙන වෙලාවත් අපිට අහිමි වෙනවා. අපි බොහොම අමාරුවෙන් කරුණු ටිකක් එකට එකතු කරගත්තට අපිට තියෙන්නේ කටකලයිස්ත්‍රේ තියෙන විනාඩි 17. හැබැයි අපිට කතාවට ආරාධනා කරනකොට ඒකෙමුත් යකා ගහලා අපිට ලැබෙන්නේ ඉතාම අඩු කාල පරිච්ඡේදයක්. ඒ නිසා ඒක මම හිතනවා ඒකත් බලවත් අසාධාරණයක්. ඒ නිසා මම මට ගරු මූලාසන ආරූඪ ගරු මන්ත්‍රීනි, මට සුළු වෙලාවක් දෙන්න, මට මෙන්න මේ කියන කාරණේ විශේෂයෙන් මතක් කරන්නට ඕන. සාපේක්ෂ වශයෙන් ඉහළ මට්ටමක සෞඛ්‍ය දර්ශක පවතින පසුබිමක යටතේ වුවද ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය තුළ අභියෝග රාශියක් පවතිනවා. රටේ මරණවලින් වැඩි ප්‍රමාණයක් හේතු වෙන බෝනවන රෝගී ව්‍යාප්තිය වර්තමානයේ පවතින ප්‍රධාන අභියෝගයක් වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුව රටේ මරණවලින් 83%ක් පමණ බෝනවන රෝග හේතුවෙන් සිදුවී තිබෙනවා. එයින්ද හෘදයාබාධ මූලික වී ඇති අතර පිළිකා නිදන්ගත ශ්වසන රෝග, දියවැඩියාව වැනි රෝගවලින් පෙළෙන්නන්ද බහුලව වාර්තා වෙනවා. 2016 වසරේදී ප්‍රකාශයට පත් කළ ප්‍රජා විද්‍යාත්මක සහ සෞඛ්‍ය සංගණනය මගින් වයස්ගත පුද්ගලයන් අතර බෝනවන රෝග බහුලව දක්නට ලැබෙන බව පෙන්වා දීලා තිබෙනවා. ඒ අනුව වයස 60 ඊට වැඩි පුරවැසියන්ගෙන් 52.8%, 60 ඊට වැඩි පුරුෂයන්ගෙන් 52.8%, ස්ත්‍රීන්ගෙන් 52.1%, හෘද රෝගවලින් පෙළෙන බවත් පුරුෂයන්ගෙන් 43.8%, ස්ත්‍රීන්ගෙන් 48.6%, දියවැඩියාව රෝගයෙන් පෙළෙන බවත් දක්වා තිබෙනවා. ලෝක බැංකුව සහ යුනිසෙෆ් ආයතනයේ තවත් සංවිධාන කීපයක් සමග 2020 වසරේදී ප්‍රකාශන පැක් කරන ලද වාර්තාවකට අනුව බෝනවන රෝග මගින් ශ්‍රී ලංකාවේ ආබාධිත ගැලපුම් ආයු කාලය සඳහා දක්වන දායකත්වය 1990 වූ 53% මට්ටම සිට 2010 වසරේදී 67% දක්වා ඉහළ ගොස් ඇත. වාර්ෂික වාර්තාව ශ්‍රී ලංකා මහ බැංකුවෙන් උපුටාගත් කොටසක්. සමබර ආහාර රටාවක් නොමැති වීම, ශාරීරික ව්‍යායාම නොකිරීම, දුම්පානය මත්ද්‍රව්‍ය භාවිතය බෝනවන රෝග සඳහා හේතුවන පුරුදු ලෙස තරබාර වීමද හේතු වී තිබෙනවා. 2015 සිදු කරන ලද බෝනවන රෝග අවදානම් සාධක සංගණනය මගින් ශ්‍රී ලංකාවේ වයස් අවුරුදු 18 ඉඳලා 69 අතර සිටින පුරුෂයන්ගෙන් 4 ස්ත්‍රීන්ගෙන් 3 අධික බරෙන් හෝ තරබාරු බවින් යුක්ත බව හඳුනාගෙන ඇත. බෝනවන රෝග ව්‍යාප්තිය හේතුවෙන් රෝහල් පද්ධතිය සතු විශාල සම්පත් ප්‍රමාණයක් ඒ වෙනුවෙන් යෙදවීමට සිදුවන අතර මිනිසුන්ගේ පුරුදු හා ජීවන රටාව වෙනස් කිරීම සඳහා එක් වැඩපිළිවෙළක් සකස් කර ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ප්‍රබලව අපිට පෙන්වා දීලා තියෙනවා. මුලාසන ආරූඪ ගරු මන්ත්‍රීමනි, කාලය අවසන් කියලා මම දන්නවා. ඒ නිසා දැන් මේ විශේෂයෙන්ම දේශීය වෛද්‍ය ක්‍රම ගැන කතා කරන්න අවස්ථාවක් ලැබෙන නෑ. ඒ නිසා මම හිතනවා මූලාසන ආරූඪ ගරු මන්ත්‍රීනි, කාරණා ගොඩක් තිබුණත් මේ අවස්ථාව හෝ ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමි. මම නැවත බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීමාට. මිලර ගරු අශෝක් අබේසිංහ මන්ත්‍රී, ඔබතුමාට විනාඩි 6ක් කාලයක් ලැබෙනවා.
ඉතාමත්ම කෙටි කාලයක් තියෙන්නේ. කෙසේ වෙතත් මම මුලින්ම සූපතනවා නව ඇමතිවරයාට ඉතාමත් ගැටලුකාරී ප්‍රශ්නකාරී අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යාංශයේ බාරගෙන එතුමාට මේව ප්‍රශ්න निराකරණය කිරීමට ශක්ති ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. නිදහසෙන් පස්සේ සෑම රජයක්ම මේ නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් විශාල වශයෙන් එය ගොඩනැගීම වෙනුවෙන් මුදල් වෙන් කරලා ඒ රජයවල් මේවර අයවැයේදී බිලියන 410ක් වෙන් කරලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙනුවෙන් පුනරාවර්තන සහ මූලධන විධාන වශයෙන්. එයින් සැපයුම් සඳහා වෛද්‍ය උපකරණ සහ බෙහෙත් සැපයුම් සඳහා බිලියන 180ක මුදලක් වෙන් කරගෙන තියෙනවා. මේ නිදහසෙන් පස්සේ මේ නිදහස් සෞඛ්‍ය සේවය ලංකාවේ ගත්තාම මේ වන විට ලියාපදිංචි ප්‍රධාන රෝහල් 588ක් පමණ තියෙනවා. ඒ වගේම ප්‍රාථමික රෝහල් 517ක්, සමස්ත රෝහල් පද්ධතිය 1105ක් රෝහල් තියෙනවා. අපේ රටේ සෑම පුද්ගලයන් 286කටම මේ රෝහල්වල ඇඳක් වෙන් වෙලා තියෙනවා මේ රජයේ රෝහල්වල පුද්ගලයන් 286කට. ඒ වගේම සාමාන්‍යයෙන් පුද්ගලයන් 1054කට එක් වෛද්‍යවරයෙකුත් පුද්ගලයන් 543කට 43 දෙනෙකුට එක් හෙදියෙකුත් වශයෙන් තමයි අපේ සෞඛ්‍ය පද්ධතිය සැකසීලා තියෙන්නේ. ඒ වගේම පුද්ගලික රෝහල් 233ක ඇඳවම් 5544ක් තියෙනවා කියලා සංඛ්‍යාලේඛන සඳහන් කරනවා. ඒ නිසා අපේ සෞඛ්‍ය පද්ධතිය සාමාන්‍ය අනිත් රටවල් එක්කම ශක්තිමත් සෞඛ්‍ය පද්ධතියක්. ඒ වගේම විශේෂයෙන්ම අපිට තියෙන ප්‍රශ්නයක් තමයි මේ රටේ විශේෂ පිළිකා රෝගය. පිළිකා රෝගීන් සාමාන්‍යයෙන් ලංකාවේ සෑම රෝහලකටම වර්ෂයකට 140,000 150,000 අතර රෝගීන් ප්‍රමාණයක් මේ රෝහල් සඳහා එනවා. එයින් විශේෂයෙන්ම මහරගම මහනුවර කරාපිටිය වගේ රෝහල් වලට මාසෙකට 35,000-40,000 වගේ රෝගීන් ප්‍රමාණයක් ඇතුළු වෙනවා. මේ විශේෂයෙන්ම මේ පිළිකා විකිරණ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා. ඉතින් අපේ විපක්ෂ නායකතුමාත් ඒ ගැන කතා කළා. විශේෂයෙන්ම ලිනියක් එක්ලේටේ යන්ත්‍ර පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ සඳහා මේ යාවත්කාලික මෙම යන්ත්‍ර අලුත් වැඩියා කිරීම සඳහා විශේෂයෙන්ම ඉලෙක්ට්‍රා සමාගමත් එක්ක ගිවිසුමක් අත්සන් කරන්න තීරණ කළා තියෙනවා. ඒත් ඒ යාවත්කාලන ගිවිසුම යාවත්කාලන කිරීම ගිවිසුම ඉදිරියට අරන් යෑම සඳහා අත්සන් කිරීමට තවමත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීන්දුව ගත්තත් ඒක ක්‍රියාත්මක කරලා නැහැ කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. අපි සෞඛ්‍ය අමාත්‍යතුමාගේ රාජ්‍ය අමාත්‍යතුමියත් ඉන්නවා කියනවා. ඒ ගිවිසුම මේ යාවත්කාලීන කිරීම සඳහා හැකියක්මනින් කටයුතු කරන්න. මොකද සාමාන්‍යයෙන් කරාපිටිය ඒ වගේ රෝහල්වල මාස 3ක වගේ පොලිමක ඉන්නවා මේ පිළිකා රෝගීන්. සාමාන්‍ය ලංකාවේ සාමාන්‍ය පිළිකා රෝගීන්ගේ මිය යාම දවසට 15-20 අතර ප්‍රමාණයක්. 15-20 අතර ප්‍රමාණයක් පිළිකා රෝගයෙන් මිය යනවා. ඉතින් මේක විශාල ප්‍රශ්නයක්. ඒ නිසා විශේෂයෙන්ම මේ විකිරණ යන්ත්‍ර මේ නවීකරණය කරලා සහ එය නඩත්තු කිරීම සඳහා මේ තියෙන ගිවිසුම හැකියක්මනින් අත්සන් කරලා මේ ප්‍රශ්නයට निराකරණය කරන්න වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා. ඒ වගේම සාමාන්‍යයෙන් අනතුරු වලින් මේ යන්නේ දවසකට 9 දෙනෙක් පමණ. නමුත් පිළිකා රෝගයෙන් 15-20 අතර මිය යනවා. ඒ නිසා මේ පිළිකා විකිරණ යන්ත්‍ර අලුත් වැඩියා කිරීම, නවීකරණය කිරීම සහ අලුත් යන්ත්‍ර මිලදී ගැනීම, මේ සඳහා මෙවර අයවැයෙන් බිලියන 8ක් පමණ වෙන් කරලා තියෙන උපකරණ ගන්න, ඒ වගේ උපකරණ නඩත්තු සඳහා බිලියන 4.5ක් පමණ වෙන් කරලා තියෙනවා මෙවර අයවැයෙන්. ඒ නිසා ඒ විශාල මුදලක් වෙන් කරලා තියෙද්දී ඒ සඳහා ඒ ගිවිසුම් හරි කාලය සීමාවට අත්සන් කරලා ඒ වැඩපිළිවෙළ සකස් කරන්න කියලා විශේෂයෙන් ඉල්ලා සිටිනවා. මම තවත් කාරණාවක් ගැන මතක් කරන්න ඕනේ. මේ අවස්ථාවේදී ඇමතිවරයා හිටියා නම් හොඳයි. මොකද මහාචාර්ය ඒකකයේ කුරුණෑගල මේක විශාල ප්‍රශ්නයක්. මට දැනගන්න ලැබුණා පසුගිය දිනක කුලියපිටිය සහ කුරුණෑගල අතර ප්‍රශ්නයක්. කුලියපිටිය ප්‍රදේශයේ නියෝජනය කරන ඇමති මන්ත්‍රීවරයෙක් මූලාසනයේ ඉඳදී ප්‍රවේට කතා ගන්න සිදුවීම පිළිබඳව විශේෂයෙන් මම කුරුණෑගල ප්‍රදේශයේ නියෝජනය කරන මහාචාර්ය ඒකකය කුලියපිටියට මහාචාර්ය ඒකකයේ අරන් යාම පිළිබඳව යම් කිසි
ප්‍රශ්නයක්
විශේෂයෙන්ම මේ මහාචාර්ය ඒකකයක් වුණාම සාමාන්‍යයෙන් ඒකට තියෙන්න ඕනේ ඒකක හතරක් තියෙන්න ඕනේ. ඒක හතර තමයි කායික වෛද්‍ය මහාචාර්ය ඒකකය, ශල්‍ය වෛද්‍ය මහාචාර්ය ඒකකය, ළමා රෝග මහාචාර්ය ඒකකය සහ කාන්තා ප්‍රසව මහාචාර්ය ඒකකය. ඉතින් මේ සාමාන්‍ය කුලියපිටියේ රෝගීන් ඉන්න කුලිය කුරුණෑගල වල 8න් එකක්වත් රෝගීන් නැහැ. ඉතින් දැන් සාමාන්‍යයෙන් වෛද්‍ය ශිෂ්‍යෙක් විශ්වවිද්‍යාලයට වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වුණාම 3 වසරෙන් පස්සේ මහාචාර්යවරයෙක් යටතේ ඉගෙන ගන්න ඕනේ. ඉතින් මේ මහාචාර්ය ඒකකයේ කුලියපිටිය හදලා තියෙනවා. නමුත් දැන් කුරුණෑගල ඒ ක්‍රියාත්මක වෙන රෝගීන් ප්‍රශ්නයක් ඒක නිසා දැන් මේ මහාචාර්යවරු දැන් කුරුණෑගලට අනුයුක්ත වෙලා තියෙනවා. දැන් ඒ ශිෂ්‍යයන් දැන් සමහරවිට තැන් තැන්වල ඉන්නවා. ඒගොල්ලන්ට සඳහා ශෛලාගාර පහසුකම් නැහැ, වාට්ටු පහසුකම් නැහැ, හෙදියෝ නැහැ, වෛද්‍යවරු නැහැ. ඒ පහසුකම් කිසිම දෙයක් සලසා නැහැ. මේවට අයවැයෙන්වත් ඒකට මුදල් වෙන් කළ නැහැ. මට දැනගන්න ලැබුණා අද මට දැනගන්න ලැබුණා අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය එකතු වෙලා මේ පිළිබඳ සාකච්ඡාවක් කරලා තියෙනවා කියලා. ඒක නැවත කුලියපිටියටම ආරං යන්න. කුලියපිටියේ මහාචාර්යවරු සාමාන්‍ය කුලියපිටියේ ගිහිල්ලා සේවය කිරීමේ අකමැත්තක් තියෙනවා. මොකද කුලියපිටියේ අවශ්‍ය පහසුකම් නැති නිසා, මොකද රෝගීන් නැති නිසා, රෝගීන් අඩු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මේ වෙන විට කුරුණෑගල තියෙන ප්‍රශ්නේ තමයි ඒ වෛද්‍ය ශිෂ්‍ය නගුපිල්ලල ඉන්නේ නවතින්න දැන් නැහැ. එතකොට ඒගොල්ලන්ට අවශ්‍ය ඒ පහසුකම් කිසිසයක් නැහැ. ඉතින් මම හිතනවා මේ අයවැයෙන්වත් දැන් මුදල් වෙන් කළ තියෙනද මහාචාර්යතුමියක් ඉන්නවා දැන් රාජ්‍ය අමාත්‍ය විදියට. මේ මහාචාර්ය ඒකකය ගැන මොකද්ද ප්‍රශ්නේ විසඳන්න ඕනේ? මොකද කුලියපිටිය රෝහලේ ලෙඩ්ඩු අඩුයි. එතකොට මේ මහාචාර්යවරු ඒකට එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ. දැන් එතකොට දැන් ඒ විශාල බිඳුවක් ඉදන් කළා ඒ ගොඩනැගිලි හදලා තියෙනවා. නමුත් කුරුණෑගලත් දැන් මේක ගෙනල්ලා තියෙනවා. ඒතකොට කුරුණෑගල ඇත්තම ගෙනා මම
කුරුණෑගල මන්ත්‍රීවරයා වශයෙන් කුරුණෑගල මං ඉඩමකුත් වෙන් කරලා තිබුණා මේ මහාචාර්ය ඒකකය හදන්න. මේ අලුත්ම පාසලක් හැදුවා, ඩිජිටල් පාසලක් බිලියනයක් වියදම් කරලා කෝටි 100ක් වියදම් කරලා ලංකාවේ හදව පාසල අපි හැදුවා කුරුණෑගල. ඊට පස්සේ මහාචාර්යකේ හදන්නත් ඒ ඉඩමේ ඉඩම් වෙන් කළා. නමුත් අපිට ඒක කරන්න බැරි වුණා.
ගරු අමාත්‍යතුමිය,
ගරු මන්ත්‍රීතුමා, කුරුණෑගල මහාචාර්ය ඒකකයේ පවත්වාගෙන යමින් අවශ්‍ය පහසුකම් ගොඩනැගුණු වෙලාවේදී කුලියාපිටියේ මහාචාර්ය ඒකකයේ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙමින් ඒ ගොඩනගන්නට අවශ්‍ය කටයුතු සිදු කරන බව අමාත්‍යතුමා
දැක්කා.
මෙහෙමයි මහාචාර්ය ඒකකයක් පවත්වාගෙන යන්න ඕන වෙන්නේ ෆයිනලි එක. එහෙම නැත්නම් අන්තිම අවුරුද්ද අවස්ථාවේදී. එතකොට මේ බැචස් දැන් තියෙන කණ්ඩායම් වලට අවශ්‍ය වෙන වෙලාව ඒකක් සව අවුරුදු ගානකට පස්සේ ලබා දෙන්න බෑ අමාත්‍යතුමා. ඒ හින්දා ඒ එනේන කාලයනු ඉස්සෙල්ලා එන අයට අවශ්‍ය පහසුකම් දීවෙන කුරුණෑගල ඒ පුහුණුව ලැබලා දීලා ඊළඟ එන වසරවල වලදී වර්ධනය වුණාට පස්සේ ඊළඟ බැචස් වලට ඕනනම් කොලියාපිටියට ලබා දෙන්න පුළුවන්.
දැන් මෙතන ප්‍රශ්නේ තමයි කුරුණෑගල දැන් ඉන්න ළමයි සමග මහාචාර්යකේ වැඩ කරනවානේ. එතකොට අර ඒකක හතර දැන් මම කිව්වේ කායික වෛද්‍ය, උපදේශක ශෛල්‍ය වෛද්‍ය, ළමා රෝග කාන්තාපසෝ. එතකොට මේ වගේ දැන් කායික වෛද්‍ය මහාචාර්යකේ විතරයි දැන් කුරුණෑගල තියෙන්නේ. මේකෙත් තියෙන්නේ දැන් ශෛලාගාරවල ඉඩ නැහැ. දැන් අනිත් ඒවත් එක්ක බලපුවාම
නෑ ඒතුරු ටිකත් ඒ කුරුණෑගල මහාචාර්යකගේ ප්‍රධාන වෙන්නේ ගොඩ නැගිලිවත් වෙන පහසුකම් නෙමේ, කොතරම් රෝගීන් සංඛ්‍යාවක් සිටිනවද සහ ඒට අවශ්‍ය වෙන ගුරුවරුන්ගේ
ඒකයි දේශන ශාලාවක් අවශ්‍ය වෙනවා. ඒවත්
ඔව්. ඒ නිසා ඉස්සෙල්ලම මේ දැන් තියෙන තත්ත්වය අනුව ඉස්සෙල්ලම වාතාවරණයේ තියෙන්නේ කුරුණෑගල රෝහලේ ආරම්භ කරගෙන ඉන්පසු කුලියාපිටිය අවශ්‍ය පහසුකම් සලසන බව අමාත්‍යතුමා දැනුම් දෙන්නේ
කියලා. මම ස්තුතියි. මේ ඉන්න ශිෂ්‍යයන් සඳහා කුරුණෑගල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා මේවට අයවැය මුදල් වෙන් කරලා යම්කිසි වැඩි පෙළ සකස් කරනවා නම් ඒක ඉතාම හොඳයි කියලා.
ඔබතුමාගේ කාලය අවසන් කරමු අමාත්‍යතුමා.
ඒ සඳහා ඒ වගේම අවසාන වශයෙන් බොහොම ස්තුතියි ඔබට මේ උත්තර දුන්නට. මම කියනවා මම විපක්ෂ නායකතුමාත් කිව්වා මේ බෙහෙත් සඳහා බෙහෙත් මිල සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීම සඳහා අපි මේ විශේෂයෙන්ම ඇමතිවරයා සමඟ සාකච්ඡා කළා. ඒ මිල සූත්‍රය හඳුන්වා දීලා දෙන්න කියලා මම විශේෂයෙන්ම ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. රාජ්‍ය ඇමතිතුමියගෙන් ඉල්ලා සිටිනවා බෙහෙත් මිල සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන එකත් එහෙක ඉක්මනින් කරන්න කියලා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්තුමනි. මිලට ගරු වඩුවේ සුරේස් උනන්දුව ඔබතුමාට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.
බොහොම ස්තුතියි. விஷயமாக சுகாதார அமைச்சருடைய வாதிட்டு விவாதத்திலே என்னுடைய தொப்புள்கொடி உறவுகள் மலையக மக்கள் சார்பாக ஒரு சில முக்கிய விடயங்களை இங்கே பதிவு செய்யலாம் நினைக்கின்றேன். இந்த சுகாதாரத்துறையிலே நாட்டிலே தேசிய கொள்கை, இந்த சுகாதார தேசிய கொள்கை மலையத்துக்கும் பின்பற்றப்படுகின்றதா என்ற ஒரு பாரிய கேள்வி மிக நீண்ட காலமாக எமக்கு இருக்கின்றது. பெருந்தோட்டம் மலையகத்தை சார்ந்த பிரதேசங்களிலே வைத்தியசாலைகளை அரசாங்கத்துக்கு பொறுப்பேற்றிருந்த போதிலும் கூட நான் பிரதி சுகாதார அமைச்சராக இருந்த காலகட்டத்திலே 51 வைத்தியசாலைகளை அரசாங்கத்துக்கு பொறுப்பேற்று அங்கு MBBS வைத்தியர்களும் நியமித்திருந்தோம். மலையகத்தை சார்ந்த குடும்பநல உத்தியோகஸ்தர்கள் ஏனைய உத்தியோகஸ்தர்கள் நியமித்து செவனே செயற்பட்டு வந்தது. 2005 ஆண்டு காலத்திலே ரத்தினபுரி, கேகாலை, மதுளை, நுவரலிய, முன்றாகலை, கண்டிமாத்தலை போன்ற பிரதேசங்களில் இந்த பெருந்தோட்ட வைத்தியசாலை பொறுப்பெடுத்திருந்தாலும் கூட அதுக்கு பிறகு கட்டம் கட்டமாக அபிவிருத்தி அடைவதை விட மூடு விழா கண்டதுதான் மிக மோசமான ஒரு நிலைமை. நான் இந்த சுகாதாரத்துறையை சுகாதார செயலாளர்கள் இங்கு இருக்கின்றார்கள், அமைச்சர்கள் இருக்கின்றீர்கள், கேட்டுக்கொள்கின்றேன், இந்த மலையகத்தை புறக்கணிக்காதீர்கள். சுகாதாரத்துறையிலே மலையகத்தை சார்ந்த இந்த நுவரலிய, மதுளை மட்டுமல்ல ஏனைய 10 மாவட்டங்கள் இருக்கின்ற இந்த மலையக மக்களுடைய வைத்தியசாலைகள், வெள்ளையர்கள் காலத்தில் எடுக்கப்பட்ட இந்த தோட்ட வைத்தியசாலைகள் சற்று என்னுடைய காலத்திலே மாற்றமடைந்தாலும் கூட மீண்டும் வேதாள முருகமுறை ஏறியது போல மீண்டும் இதனுடைய மூடு விழாவும் வைத்தியர் இல்லாமல் வைத்தியசாலைகள் இருப்பதும் அங்கு உட்கடை வசதிகள் இல்லாதிருப்பதும் பாரிய பிரச்சனையாக இருந்து கொண்டிருக்கின்றது. மதுரை எடுத்தால் ரோபரியில் இருந்து ஒய்ய உடவேறிய வரைக்கும், அதேபோன்று நுவர்லிய மாவட்டத்தை எடுத்துக்கொண்டதால் ராகலையிலிருந்து இங்கு கொத்மலை கெட்டமுலா வரையும், கெட்டமுலா குயின்ஸ்பரி குளப்பத்தில் போன்ற பிரதேசத்திலே கெட்டமுலாவில் ஒரு பாரிய வைத்தியசாலையை உருவாக்கலாம். அங்கு நாவலப்பிட்டிக்கு வர வேண்டிய ஒரு நிர்பந்த சூழ்நிலை, நாவலப்பிட்டி பாதை சீரமைப்பு முறையாக இல்லை. நாவலப்பிட்டிலிருந்து கெட்டமுலா குயின்ஸ்பரி வழியாக பத்தனை பாதை சீரமைப்பு முழுமையாக இருந்திருந்தால் சுகாதாரத்துறையிலே இந்த 190 ஆம்புலன்ஸ் போகக்கூடிய வாய்ப்பு இருந்தது. இன்றைக்கு அந்த பாதை முற்றாக சிதைவடைந்து மோசமாக இருக்கின்றது. இதன் காரணத்தால் கர்ப்பிணி தாய்மார்களை கூட நாட்டு வைத்தியசாலைக்கு சென்று கொள்ள முடியாத சூழ்நிலை இருக்கிறது. அந்த பாதையும் சீரமைக்க வேண்டும். கெட்டபுலா போன்ற ஒரு மத்திய பிரதேசத்திலே இந்த வைத்தியசாலை அரசாங்க வைத்தியசாலை உருவாக்கி எம்பிபிஎஸ் வைத்தியர்களை நியமிப்பது சால சிறந்த என நான் இந்த சந்தர்ப்பத்திலே கூறி வைக்க விரும்புகின்றேன். அதே போன்று மஸ்கரிய வைத்தியசாலை, மஸ்கரியாவிலே இருக்கின்ற வைத்தியசாலை சகல வசதிகளிலிருந்து சகல கட்டிட வசதிகளிலிருந்து அங்கு வைத்தியர்கள் குறைபாடுகளும் உரிய சேவை அங்கு வழங்கப்படாத காரணத்தினால் அங்கிருந்து 15 கிலோமீட்டர் கிளங்கன் வைத்தியசாலைக்கு வர வேண்டிய ஒரு கசப்பான நிலைமை ஏற்பட்டிருக்கிறது. ஆகவே அதே போன்று நூர்லே வைத்தியசாலை, நூர்லே வைத்தியசாலை ராகல உடப்புசலா பகுதியிலிருந்து நூர்லாக்கு வரும் நோயாளிகள் மிகவும் சிரமப்படுகின்றார்கள். குளிர் பிரதேசத்திலே அங்கு வசதிகள் உட்கொள்ள மிக குறைவாக இருக்கின்றது. ஆகையால் ராகல பகுதியில் உடப்புசலா பகுதியில் வைத்தியசாலைகளை தரம் உயர்த்தப்பட வேண்டும். அதே போன்று லுணுகலை பசலை மடுசிமையிலே வைத்தியசாலை இன்னமும் கிராமிய வைத்தியசாலையாக இருக்கின்றது. அந்த வைத்தியசாலையை தரம் உயர்த்த வேண்டும், தரம் உயர்த்த வேண்டும். லுணுகலை அதே போன்று ஹாலியல பிரதேசத்திலே இங்கு உல்லாச பிரயாணவர்கள் பிரயாணத்துறையினர் கூடுதலாக வருகின்ற எல்லா பிரதேசத்திலே ஒரு முறையான வைத்தியசாலை இல்லை. அங்கு நமுனுகல வைத்தியசாலை மிக பின்தங்கிய வைத்தியசாலையாக இருக்கின்றது, அதனை தரம் உயர்த்த வேண்டும். அதே போன்று அப்புத்தலை பிரதேசத்திலே ரோஹம்டன் வைத்தியசாலை கட்டிடங்கள் அமைத்துக் கொண்டிருக்கிறார் பல வருட காலமாக, இன்னும் ரோஹம்டன் வைத்தியசாலை முறையாக செயற்படவில்லை. தம்பத்தின போன்ற பிரதேசத்திலே ஒய்ய பிரதேசத்திலே மாகாண சபைக்கு உட்பட்டதாக இருந்தாலும் கூட மத்திய அரசாங்கத்துக்கு பாரிய பொறுப்பும் கடமையும் இருக்கின்றது. இந்த வைத்தியத்துறை தேசிய கொள்கை என்றால் இந்த தேசிய கொள்கையை மலையகத்துக்கும் விஸ்தரிப்பதற்கு. ஆகவே அங்கு உபகரண வெளிமட பிரதேசம் கூட அவ்வாறு தான் இருக்கின்றன, மிக மோசமாக இருக்கின்றது. அதே போன்று இந்த மையங்கன பிரதேசத்திலே பங்கரகம பிரதேசத்திலிருந்து இங்கு சிம்யாபுரம் வரையும் இருக்கின்ற பிரதேசங்களிலே மிக மிக மோசமாக மாகாண சபையின் கீழ் இயங்குகின்ற வைத்தியசாலை முறையாக செயற்படாமல் இருக்கின்றது. இதன் காரணத்தினால் வைத்தியசாலைகள் சகல வசதிகளும் இருந்தும் கட்டிடங்களும் கூட அங்கு மூடுவராக காணப்பட்டிருக்கின்றது. இது சம்பந்தமாக புதிய சுகாதார அமைச்சர் அவர்கள் இங்கு ராஜாங்க அமைச்சர் இருக்கின்றீர்கள், முழு கவனத்தில் இருக்க ராஜாங்க அமைச்சர் பெண்ணாக இருக்கின்றபடியால் நான் உங்களை கேட்டுக்கொள்கின்றேன். கர்ப்பிணி தாய்மார்கள் மலையத்தை தாய்சே இறப்பு அதிகரித்திருக்கின்றது, தாய்சே இறப்பு மிக மோசமாக அதிகரித்திருக்கின்றது. அதே மாதிரி மில் நியூட்ரிஷன் இந்த மந்தபோஷ முறையின் காரணமாக உலக சர்வதாச சுகாதார துறையினர் கூட அதனை கண்டறிந்திருக்கின்றார்கள். அவர்களுடைய ஸ்டாட்டிஸ்டிக் கூட இருக்கின்றது. இந்த கர்ப்பிணி தாய்மார் தாய்சேய மலையத்திலே கூடுதலாக இருந்து கொண்டிருக்கின்றார்கள். இந்த போஷண குறைவின் காரணத்தினால் குழந்தை பிறக்கும் போது அவர்கள் இந்த போஷண குறைவால் மிக மோசமாக பாதிக்கப்பட்டுக் கொண்டிருக்கின்றார்கள். ஆகவே இதனை அவனை அனைத்தையும் சுகாதார அமைச்சு கவனித்துக் கொள்ள வேண்டும். ஆக கூடுதலாக நிதி ஒதுக்கின்ற ஒரு அமைச்சாக இருக்கின்றது. ஆனால் அந்த நிதி பக்க சார்பற்ற முறையிலே மலைய மக்களுக்கும் அந்த சுகாதாரத்துறை தேசிய கொள்கை நீங்கள் விஸ்தரிக்க வேண்டும் என்பதுதான் எனது தார்மையான வேண்டுகோள். ஹொனரபிள் ஸ்டேட் மினிஸ்டர், ஐ எம் வெரி ஹாப்பி டு சே தேர்ஸ் எ வுமன் இன் தி ஸ்டேட் மினிஸ்டர், ஐ எம் டெல்லிங் தி நேஷனல் பாலிசி ஆஃப் தி ஹெல்த், வை யூ ஆர் நாட் இம்ப்ளிமெண்டிங் இன் தி அப் கண்ட்ரி பிளான்டேஷன் செக்டர். தோ தேர் ஆர் ஹாஸ்பிட்டல்ஸ் அண்டர் ப்ரொவின்சியல் கவுன்சில் பட் தேர் நாட் டூயிங் வெல். Myself and Honorable Nimal Sriparachiva is here. When he was the Health Minister and the Deputy Minister, we have taken over 51 estate hospitals and developed, and we have appointed MBBS doctors. But now most of the hospitals are closed. Oya Hospital is not running properly. And Uva Islands Hospital, likewise, Westall, Kandy District, Westall estate hospitals, only that 51 hospitals during our period we have taken, that's all. After that, it's not implementing. So, but the biggest amount of the money they are allocating for the Health Ministry for the national policy. This national policy is not implementing in the upcountry plantation sector. Why? They are not robots. They are not robots. They are sacrificing their life for this economy of this country. So I am requesting, madam, you are there, the infrastructure also less facilities. So I am trying to requesting the minister of pregnancy mothers. The road condition was very bad. So how the pregnant mothers can transport to from Muscaria to Langan Hospital? How they can transport to Robbery, to from Robbery Estate? No road at all. From there, the pregnant mother, plantation workers, they have transferred to Badal Hospital. Then Oye Udav area. So please, I'm requesting, please consider at least disturb the new health minister there. We are wishing him to do the all the best for his service, and to you also, ma'am, please try to allocate monies from the plantation sector hospital also. They are also human being, they are also citizens of this country, but they are ill-treating. Their national policy is not implemented at all. ஆகவே மிகவும் மிகவும் நான் தெளிவாக கூறுகின்றேன், என்னுடைய மலையக மக்கள், என்னுடைய தொப்புள் கோடி உறவுகள், இந்த நாட்டினுடைய அரசாங்கத்திலே நாங்கள் பாராளுமன்றத்தில் இருந்து கொண்டு நாங்கள் பேசிக் கொண்டிருக்கும் போது என்னுடைய மக்கள் நேரடியாக பாதிக்கப்பட்டுக் கொண்டிருப்பதை எம்மால் ஜீரணிக்க முடியாது. மஸ்கெளிய வைத்தியசாலை தரம் உயர்த்துங்கள், ரோபரி நுணுகல மடல்சிம பசர் போன்ற வைத்தியசாலை தரம் உயர்த்துங்கள், அங்கு வசதி வாய்ப்புகள் மிக குறைவாக இருக்கின்றது. அதே போன்றுதான் ஆழியல பிரதேசம் ஹப்புத்தலை உவாபர வெளிமட பிரதேசத்திலே மிக மோசமாக தமிழ் பேசக்கூடிய குடும்ப நல உத்தியோகங்களை நியமங்கள். And also, madam, I'd like to say so why don't you request some Tamil speaking the upcountry youths for the sales service? If you all can do that, it's very much appreciated. So that language issues also there. ஆகவே இந்த ஆட்சேர்ப்பு செய்யும் போது மலையத்தில் இருக்க இளைஞர் யுவதிகளுக்கும் தமிழ் பேசக்கூடிய இளைஞர் யுவதிகளுக்கும் இந்த வைத்தியத்துறையை முதலிடம் கொடுத்து குடும்ப நல உத்தியோகஸ்தர்கள் தாதிமார்கள் அவர்கள் நியமிக்கும் போது அவர்களுக்கும் அதற்குரிய சந்தர்ப்பத்தை வழங்க வேண்டும் என நீங்கள் கேட்டுக் கொள்வதோடு இந்த 2024 சுகாதாரத்துறையிலே ஒதுக்கப்பட்டிருக்கின்ற நிதி பக்க சார்பற்ற முறையிலே மலையத்துக்கும் சென்றடைய வேண்டும். அதை நாங்கள் அவதானித்துக் கொண்டிருப்போம். அந்த சேவை முழுமையாக அந்த மக்களுக்கும் வழங்கப்பட வேண்டும் என நான் இந்த சந்தர்ப்பத்திலே பதிவு செய்து விடைபெறுகின்றேன். நன்றி, வணக்கம். பூமஸ்துதி.
பூமஸ்ரீகர் மந்துமணி.